කතානායකර විසින් කරන ලබන නිවේදන නිවේදන අංක 1 I wish to inform Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Convention on the Suppression of Terrorist Financing Amendment, which was challenged in the Supreme Court under Article 121(1) of the Constitution. The Supreme Court has determined that the bill or any provision thereof is not inconsistent with any provision of the Constitution. I order that the determination of the Supreme Court be printed in the official report of today's proceedings. Nivedana Anka Deka. I wish to inform that I have received the determination of the Supreme Court in respect of the bill titled Financial Transaction Reporting Amendment, which was challenged in the Supreme Court under Article 121(1) of the Constitution. The Supreme Court has determined that the bill could be passed by the simple majority of the Parliament except Clause 22 and Clause 39, which clauses shall be passed by the special majority of the Parliament. However, if Clause 22 and Clause 39 are amended as proposed by the Court, the said clauses too could be passed by the simple majority of the Parliament. I order that the determination of the Supreme Court be printed in the official report of the today's proceedings. Nivedananka Tuna ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව මුදල් විසිද්ධුකරණය වැළැක්වීමේ සංශෝධන නැමැති 50 කැටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කතානායක විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 52 හා 53 කොටස් සහ නවවෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 37 හා 38 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2021 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 28 කොටස 2023 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 26 කොටස සහ 6වෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 30 කොටස 2024 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 26 කොටස සහ 6වෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 26 කොටස සහ 2025 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 1 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විඥානාධිපතිවරයාගේ වාර්තාවේ 10වෙනි කාණ්ඩයේ 2024 ජූනි 30 දිනට ලියා පදිංචි බදු ගෙවන්නන්ගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අයවිය යුතු හිඟ බදු දඩ හා පොලි පිළිබඳ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම. ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමිය වෙනුවෙන් 2025 වර්ෂයේ 3වන සහ 4වන පාතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්දමන ඉලක්කයෙන් මතුපිට උද්දමන අපගමනයේ ගිවිසුම පිළිබඳ වාර්තාව 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශා මෙහෙයුම් 2026 අංක 12 දරන මුද්‍ර ගාස්තු විශේෂ විධිවිධාන පනතේ 5වන වගන්ති යටතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 පෙබරවාරි 24 දිනේදී අංක 24/77/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියෝගය 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තුතුපළ සංවර්ධන බදු පනතේ තුන වගන්තිය යටතේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පදවන ලදුව 2026 මාර්තු 3 දින ඇති අංක 2478 ස්ට්‍රෝක් 05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධිත පරිදි 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්තිය යටතේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 මාර්තු 3 දින ඇති අංක 2478 ස්ට්‍රෝක් 6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2 ආවගන්ති යටතේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 මාර්තු 3 දින ඇති අංක 2478 ස්ට්‍රෝක් 7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් නියෝගය සහ නියම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහනගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාන නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාන නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා සහ බලශක්ති අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබුණු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා,
2022 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ දෙවනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිවයින් ජනරජයේ ආණ්ඩුව අතර 2025 ජූලි මාසදී අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා විසින් පනවනු ලදුව 2026 ජනවාරි 5 දින ඇති අංක 24.70.4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධ කටයුතු අමාත්‍යාංශය උපදේශ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සයිබල ගැන්වීම අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6 යටතේ වාර්තා පිළිගැන්වීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6 යටතේ ඉඩම් සංවර්ධන සංශෝධන නැමැති 50 ගැටුම්පත් පිළිබඳ වාර්තාව පිළිගැන්වීම, ගරු කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ඉඩම් සංවර්ධන වරහන් ඇතුළේ සංශෝධන නැමැති පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52/6 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවෙනි වර කිවීම කවදාද?
එට
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6 යටතේ කෝදාගොඩ ගුණරතන නාමි පදනම සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව පිළිගැනීම ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 56/2 යටතේ කෝදාගොඩ ගුණරතන නාහිමි පදනම වරහන් තුල සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවෙනි වර කිවීම කවදාද?
එට
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිමත කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ තාවකාලික සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවු ෆකීම් මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on one annual economic review of the Central Bank of Sri Lanka for the year 2025 and two Indian Revenue Amendment Bill, which were referred to the said committee. Here, Mr. Chairman, I want to point out a few matters. The Central Bank report was tabled, and then certain questions that we raised have been unnecessarily sensationalized by some social media posts. The report by the response by the governor, even today's paper, I see the Daily Mirror reports it, but it was a question which was in keeping with the inflation targeting, as far as now it says rupee value slides against major currencies. This is a fact, but then here the same issue has been raised by some social media posts also. But the fact is, here they say, meanwhile addressing the Committee on Public Finance, the governor said the import bill had increasingly exceeded export revenue, primarily due to rising oil prices, which had resulted in the depreciation of the rupee, and that is a fact. Then he also they go on to say the oil import bill of the Ceylon Petroleum Corporation had exceeded $1 billion for the first 4 months of this year, according to him. The Sri Lanka Muslim Congress leader MP Rauf Hakim, who chaired the COPEF meeting, asked whether Sri Lanka was taking measures to mitigate economic risks arising from the fallout of the Middle East conflict. Dr. Veerasinghe stressed the need for such measures to be taken in consultation between Central Bank and the Minister of Finance. This is what actually factually reported. But some social media posts have, unnecessarily sensationalized it, and in fact, some of the government members pointed it to us. And I want to clarify that.
You can finish the
report. My question was based on the inflation.
Submitting the report, Honorable Member.
Mr. Speaker, my question was based on inflation targeting, and then whether there was any need for stagflation in the country.
Honorable, it is not the debate in time.
But I want to explain, because this has been sensationalized in the papers. And also regarding the Inland Revenue Bill, we had a lengthy discussion, particularly relating to the penal sanctions that can visit a taxpayer, because that's a new provision that has been brought in, where we clarified matters on the Inland Revenue, and particularly the government, in keeping with the suggestions of the Supreme Court, has agreed to not to file the certificate in case there is an appeal pending. Okay. So that was an issue that had been pending, so that we just wanted to say it as a matter of clarification. Okay. Thank you.
මහජන ගරු සභානායකතුමා,
පාර්ලිමේන්තේ විවාද කරන්න සංවාදකයන් තිබෙන අයිතියට ගරු කරන ගමන් ඒ වැඩි වෙන්නත් ඕනේ. නමුත් විශේෂයෙන්ම කමිටි එකක වාතාවරණයක ඉදිරිපත් කරද්දී අපි හිතනවා ඒ අදාළ සභාපතිවරු යම්කිසි ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයකට වාසියට සියයට බැරි නම් කමිටුවේ යම්කිසි මූලික අදහස තමයි ඉදිරිපත් විය යුත්තේ. අද නිශ්චිත එතුමා සම්බන්ධ පුවත්පත් වාර්තාවක් කිරීම සෑතුම එක ගැන කරන එක මට තේරෙනවා. නමුත් මේක මොකද ඒ විදියටම අපි සියලුම කමිටු සභාපතිවරු විශේෂ ඩිබේට් එකකින් තොරව කමිටු වාර්තා ඉදිරිපත් කරද්දී පටන් ගත්තොත් ඒක මං හිතන්නේ මේ කමිටුව යම්කිසි ප්‍රමාණයකට පොලිටිසයිස් වෙනවා වෙන පැත්තකට. මං ඒකයි මට මතුකම් මං එතුමා අද ඉදිරිපත් කර විරුද්ධ නැහැ. හැමදා ඔබතුමා අන්තිමට කිව්ව කාරණේ එහෙම ගත්තොත් ඒක එහෙම එකක් නෙමෙයි. අපි ඩිබේට් එකේදී බේරගමු ඉන්ලන්ඩ් රෙවෙනිය. No, I mean, you have to represent the committee, not Rauf Hakim, Honorable.
ගරු සභානායකතුමනි,
කතානායකතුමනි, කමිටුවේදී රේස් වෙනේම ගොඩාක් තියෙනවනේ. කමිටුවකදී සාකච්ඡා කරන ගොඩාක් තිබෙනවා. අපි ඕන කමිටුවක එහෙම තමයි. ඒ ඔබතුමාගේ ප්‍රශ්නය ගැන මට
වාර්තාව ඉදිරිපත් වාර්තාව ඉදිරිපත් කරන්න මේ පුවත්පත් වාර්තා ඉදිරිපත් කර නොකර හිටියන හරි ඒකයි අදාළ වෙන්නේ නැහැ ගරු වාර්තා කමිටික ගරු සභානායකතුමා
කතානායකතුමනි කිසිම අපි මේ පොඩ්ඩක් හැම බය නිසා නෙමෙයි නමුත් හොඳට අපිට ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ කමිටුවේ සභාපතිතුමා කමිටුව රිප්‍රසන්ට් කරන්න ඕනේ. නමුත් එතුමාකට සම්බන්ධ පුවත්පත් වාර්තාවක ප්‍රශ්න ඇත්නම් එතුමාට වෙන අවස්ථාවකදී පුළුවන් ඒක කරන්න. නෑ එතුමාට පුළුවන් ඒක කරන්න. ඔබතුමාට පුළුවන් කරන්න. ඒක ගැන කමිටු වාර්තාව ඉදිරිපත් කරද්දී නෙමෙයි. නමුත් මම කියන්නේ ඔබතුමා අපි මේක නෝ යහට රිප්‍රසන්ට් ද කමිටි. ඔව්. රිප්‍රසන්ට් ද කමිටි.
විපස්සනාගම ඔබතුමා පොයින්ට් එක මොකද්ද? ගරු විපස්සනාගම ඔබතුමා I'll do that.
ගරු කතානායකතුමනි
ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද ගරු විපස්සනායකතුමා
රවුෆ් හකීම් මැතිතුමා මුදල් කාරක සභා කමිටුවේ සභාපතිවරයා හැටියට එතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණා ඒ කමිටුව තුළ ඉදිරිපත් කරපු කරුණු කාරණා වල සමහරක් වැරදි ආකාරයට විවිධ මාධ්‍ය තුළ වාර්තා කිරීම තුළ එතුමට අයිතියක්
ගරු
එතුමට විනාඩියක් එතුමට
මේක ඔබතුමා පොයින්ට් එකක් මේ ගරු මොකක්ද කියන එකතුමා
ඒක නිවැරදි කරගන්න
මොකද නෑ ඒ ඔබතුමා නෑ ඒක වාර්තා මෙහෙමයි පුවත්පත් වාර්තා මෙතන කියවන්න ගියොත් එම ලෝක ප්‍රශ්නයක් වෙනවා ගරු විපක්ෂ නායකතුමා විවිධ පුවත්පත් විවිධ ආර්ථකතනයන් විවිධ මාධ්‍යකරණයේ දෙනවා ඒ වාර්තා මෙතන ප්‍රකාශ කිරීමෙන් වෙලකී සිටින්නේ ලෙස මම ඉල්ලා සිටිනවා මාධ්‍යන ප්‍රස්තම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරංග ගුණසේකර මහතා
ගරු කතානායකතුමනි බත්තරමුල්ල ලේක්පාරයේ අංක 160-47 ධර්ණ ස්ථානයේ පදිංචි දිසානායක මහත්මියගේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා.
ගරු කතානායකතුමනි බදුලුවය කරමැටියේ පරණ මයංගන පාර අංක 2-74 ධර්ණ ස්ථානයේ පදිංචි WN පියසේන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී DV චානක මහතා පෙස්සම් 2යි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරගලප්පති මහතා
ගරු කතානායකතුමනි මාතර දම්පහල පාසල් මාවත අමුකොරටුව යන ලිපිණියේ පදිංචි සිරිදාස පතිනායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා.
ගරු කතානායකතුමනි මීගොඩ ලයනල් ජයසිංහ මාවත හයි ලයිෆ් අංක 555-73 ධර්ණ ස්ථානයේ පදිංචි PD මනෝජ් උපසාන්ත මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නුයි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසල් මහතා.
ගරු කතානායකතුමනි මුන්දලම පොත්තාන්දිය ප්‍රධාන පාර අංග 104 ධර්ණ ස්ථානයේහි පදිංචි MMM ෆයිසල් මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
පෙස්සම් මාජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාතික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු චමින්ද විජේසිරි මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
පළවෙනි ප්‍රශ්නය අහන ගරු කතානායක.
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ඒ සඳහා පිළිතුරු ලබා දීමට මසක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 2 ගරු ශානික්‍යන් රාජපුත්‍රයන් රාසමාණික මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇසීමට. ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා?
2 යටතේ මේ ප්‍රශ්න මම දිගින් දිගටම කිව්වා ගරු කතා මේ ගරු කතානායක තමයි මේ දෙවෙනි වරට යන්නේ මේ අහන්නේ චීන කාබනික පොහොර ගෙනල්ලා විච වලාභය.
එතකොට
මට තියෙන ප්‍රශ්නේ
3 ගරු රෝහණ බණ්ඩාර මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට. එබතුමාට 32 යටතේ ලබා දී ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා
අහනවා මම අහනවා ගරු කතානායක
පරිසර අමාත්‍යතුමා ගරු පරිසර අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි
ඔබතුමාට මම දැන් ඔබතුමාට මම නියෝග කරේ ඔබතුමාට අසුන් ගන්න කියලා 92 මොකද්ද ගරු මන්ත්‍රීතුමා
අසංකා 2 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
92 මොකද්ද ගරු මන්ත්‍රීතුමා
සේවක සංඛ්‍යාව
92 රීතිවල තියෙනවා සභා කටයුතු වලින් බැහැර වෙනවා නම් ඒ බැහැර වීමේ නිවැරදි කිරීමේ අයිතිය ගරු මන්ත්‍රීවරයාට තිබෙනවා
සභා කටයුතු බැහැරීමක් නැත්තේ නේද ගරු මන්ත්‍රීතුමා
හොඳයි කියලා
ගරු අමාත්‍යතුමා ඔබතුමා මේ විකාරක දඩෝන ගරු මන්ත්‍රීතුමා මේ 22 ඒක එහෙම කරන්න සභාවේ ස්වභාවයේ සභාව නියම විදිහට පාත්තාගෙන යනවා මේ
අනුමත සේවක
සංඛ්‍යාව ගරු අමාත්‍යතුමා
6552 දැනට සිටින්නේ 5312ක් වගේ ප්‍රමාණයක් පරිශංක ආ රෝමිලක්කම් 3 ඇමනුමක් ඉදිරිපත් කළා තියෙනවා ඒක සභාගත කරනවා ගරු කතානායකතුමනි පුරප්පඩු සංඛ්‍යාව 915ක් හැටියට තමයි සටහන් වෙන්නේ පරිශංක ආ රෝමිලක්කම් 4 රාජසේවයේ බඳවා ගැනීම සීමා කර තිබීම විශ්‍රාම ආදී හේතුන් මත වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පැවතුණි 2025 වර්ෂයේ එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබා දුන් අතර ඊට අදාළ බඳවා ගැනීම සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී ඒ අනුව වනසත්ව අඩවි ආරක්ෂකයන් 143ක් හා වනසත්ව නියාමකයන් 381ක් බඳවා ගැනීම සඳහා තරංග විභාග මේ වන විට පවත්වා අවසන් කර විභාග දෙපාර්තමේන්තුවෙන් අදාළ ප්‍රතිඵල ලැබුණු පසු ඉදිරි කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එසේම පුරප්පාඩුව පැවති බංගලා බාහිරකරු තනතුරු 17ක් බඳවා ගැනීමට අදාළ කටයුතු සිදු කර එහිදී සුදුසුකම් ලැබූ 15 දෙනෙකු සඳහා 2026/04/28 දින පත්වීම් ලබා දී ඇත. තවද අලිමිනිස් ගැටුම පවතින ප්‍රදේශවල සවිකර ඇති විදුලි වැටවල සේවයේ යෙදවීම සඳහා විදුලි වැට නඩත්තු සහායකින් 3500කට ආසන්න පිරිසක් 2025 ජූනි මාස බඳවා ගන්නා ලදී. තවද ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක බලකා සේවකින් 5000ක්ද මෙම දෙපාර්තමේන්තුව වෙත මේ වන විට අනුයුක්ත කර ඇති අතර ඔවුන් අලිමිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල සේවය යොදවා ඇත. ඉදිරියේදී ඔවුන්ද මෙම දෙපාර්තමේන්තුව වෙත ස්ථීර වශයෙන් බඳවා ගැනීම සඳහා කල්පනා කරන සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත. එසේම රජයේ ප්‍රතිපත්තිමය තීරණය මත පසුගිය වර්ෂවලදී මෙම දෙපාර්තමේන්තුවට අවශ්‍ය සුදුසු වාහන මිලදී ගැනීම සඳහා හැකියාවක් නොලැබිනි. එහෙත් මේ වන විට රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් ගෙන ඇති තීරණ මත වාහන ආනයනය සඳහා අවසර ලබා දී ඇත. ඒ අනුව තනි කැබ් රථ 84ක්, ද්විත්ව කැබ් රථ 16ක්, රෝද 4 ට්‍රැක්ටර් 9ක්, රෝද 2 ට්‍රැක්ටර් 2ක් සහ යතුරු පැදි 181ක් මෙම දෙපාර්තමේන්තුව වෙත මිලදී ගැනීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව කටයුතු සිදු කරමින් පවතී. ප්‍රශ්නංක ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. මම හිතන්නේ අලිමිනිස් ගැටුම ගැන අපි කතා කරනවා හැමදාම විවිධ උත්තර දෙනවා. නමුත් ප්‍රායෝගිකව හැමදාම කොහේ හරි අපිට දැනගන්න ලැබුණ අවසාන වශයෙන් මෑතක තාත්තෙකුයි පුතෙකුයි දුවකුයි දෙන්නෙකුත් මේ ගැටුමට අලිග්‍රහණය නැත්නම් ගැටුමකට අලින්ගේ ප්‍රහාරයකට ලක් වෙලා මිය ගියපු කාරණා අපිට දැක් ගන්න ලැබෙනවා. ඒ වගේම මේ වගේ කාරණා කිපයක් තියෙනවා. ඒ වගේම වන්දි ලබා දීමේදී යම් යම් ගැටලු සිද්ධ වෙනවා. බ්‍රසීල් එකම් කාර්යාලෙන් දෙන එක ඉස්සලා ලබා දීලා දෙවෙනි පාර ලැබෙන්න යනකොට කාලයක් ගත වෙනවා. ඒතරත් ප්‍රමාද වීම ගණනාවක් තියෙනවා. වගේම අපි දැක්කා ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලේ මේ මමත් සහභාගී වුණා මැදවැච්චියේ නගරේ ඔබතුමාලා සති ගාණක් අට්ටාල ගහගෙන මේ අලිමිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුම් යෝජනාවලියක් ඔබතුමාලා ඒ දවස්වල විපක්ෂයේ ඉන්න කාලේ ගොවි සංවිධාන ඒකරාශී කරගෙන සති ගණන් ඒ ස්ථානවල අට්ටාල ගහගෙන මාරුවෙන් මාරුවට කට්ටි ගෙනල්ලා අඛණ්ඩව මේ තමන්ගාව යෝජනාවලියක් තියෙනවා කියන එක පෙන්නමින් විශාල කැම්පේන් එකක් කරා. දැන් අද ඔබතුමාලා ආණ්ඩුව අරගෙන දැන් වසර එකහමාරක් විතර කාලයක් ගත වෙලා තියෙනවා. හැබැයි ඔබතුමාලාගේ එදා කියපු ඒ විද්‍යාත්මක විසඳුම් එක තාම ඔබතුමාලට හැකියාවක් ලැබිලා නැහැ මේ ගැටලුව සම්බන්ධ විසඳුම් ලබා දීමට. ඒකට ඔබතුමාලා මේ පෙන්නපු විද්‍යාත්මක විසඳුම් අත්සේ අපි දැක්ක අපේ දිස්ත්‍රික්කයේ ගරු අමාත්‍යතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා අලින් එක ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අලින්ට අවශ්‍ය කරන පහසුකම් ටික කෑම වැවුටි ගහදලා කෑම ලබා දීමට අවශ්‍ය කටයුතු සකස් කරනකොට ඔබතුමාලා මේ කලින් කියපු විද්‍යාත්මක යෝජනාවලිය විසඳුම් නැතුව දැන් අපව යන්න වෙන්නේ අලින් එක ජීවත් වෙන අලින්ට අපේ වගා කරලා කණ්ඩ දෙන තැනටද නැත්නම් වෙනත් ඔබතුමාලා මොන හරි විසඳුම් තියෙනවද?
ගරු අමාත්‍යතුමා
ගරු මන්ත්‍රීතුමනි, ඔබ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරපු එක බොහොම හොඳයි. අපි දන්නවා අලිමිනිස් ගැටුම අද අපේ රටේ ඉතාම සංවේදී ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඔබ කියනවා වගේම මෙවැනි අලිමිනිස් ගැටුම් නිසා මිනිස් මරණ, මිනිස් මානව ජීවිත අහිමිවීමත් අලියතුන් මිය යාමත් දෙකම සිදුවෙමින් පවතින. ඉතින් මේ සඳහා විද්‍යාත්මක විසඳුමක් සෙවීම සඳහා මේ ආණ්ඩුව පත්වෙච්ච දවසේ ඉඳලා අපි කටයුතු කරමින් ඉන්නවා. මේ ගැටලුව ඔබ දන්නවා, ඔබත් නියෝජනය කළ ආණ්ඩුවල ගත වැරදි ක්‍රියාමාර්ග, ඒ ඔබලාම සම්බන්ධ වෙලා පවත්වාගෙන ගිය ඒ වැරදි දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල විසින් තමයි කාලයක් තිස්සේ මේම ගැටුම් වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් මේ සඳහා විසඳුම් සොයද්දී අපට ඒ කරුණ සම්බන්ධිනුත් සැලකිලිමත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. කාලයක් තිස්සේ අලින්ට අවශ්‍ය ඒ වනාන්තර විනාශ කරලා, ඒ සුපෝෂණ ස්ථාන විනාශ කරලා, පරිසරය විනාශ කරලා ඇති කරපු ප්‍රශ්න විසින් මේ ගැටුම තීව්‍ර කරලා තියෙනවා. ඉතින් අපි වසරක් තිස්සේ මේ ගැටුමට විසඳුම් සොයන්න මැදිහත් වෙලා තියෙනවා. ඒ විසඳුම් සොයන්න මැදිහත් වෙද්දී අපි දැකපු ප්‍රධාන දෙයක් තමයි පහුගිය කාලේ මේ ගැටුම විසඳීම සඳහා මැදිහත් වන ප්‍රධාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, ඒ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා තිබුණේ අවශ්‍ය ප්‍රමාණයට මේ ගැටුම නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කරන මානව සම්පත ලබා දීලා තිබුණේ නැහැ හිටපු ආණ්ඩු විසින්. භෞතික සම්පත් ලබා දීලා තිබුණේ නැහැ ඒ හිටපු ආණ්ඩු විසින්. ඒ නිසා අපි මේ අඩුපාඩුව සම්පූර්ණ කිරීම සඳහා මැදිහත් වුණා. මේ වර්ෂය අපේ ආණ්ඩුව පත්වෙච්ච දවසේ ඉඳලා ඒ අනුව තමයි මම ඉහතින් සඳහන් කර මානව සම්පත සහ භෞතික සම්පත් සම්පාදනය කිරීම සඳහා අපි මැදිහත් වෙලා තියෙනවා. ඊළඟට මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක වැඩපිළිවෙළක් අපි සකස් කරන්න ඕන. අපි ශේෂාධිකරණය දන්වලා තියෙනවා මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඒ විශේෂඥ කමිටුවක් පත් කිරීමට අපි දැන් සූදානම්. 2020 ඉදිරිපත් කරපු වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් මේ වැඩපිළිවෙළ යාවත් කාලීන වෙන්න ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය කරන බලය ලබාගෙන නැයක ක්‍රියාත්මක කිරීම සඳහා එනිසා විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඒ විශේෂඥ කමිටුවක් පත් කළ ඒ අනුව ඒ 2020 වැඩපිළිවෙළක් යාවත් කාලීන කරමින් ක්‍රියාත්මක කරන්න. ඒ අතරෙත් මේ දෛනිකව සිදුවන මේ අලිමිනිස් ගැටුම සඳහා විසඳුම් සෙවීමට අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අපි භෞතික සම්පත් මානව සම්පතින් මේ වනජීවි දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් තියෙනවා. ඒ වගේම අලි වැට ප්‍රකෘතිමත් කරනවා. ඒ වගේම අලින්ට සුපෝෂණ ස්ථාන ගොඩනගමින් තියෙනවා. අලි මංකඩ ප්‍රකාශයටපත් කරමින් තියෙනවා. ඒ නිසා අපි ප්‍රමාණවත් මේ වසර එකහමාර්ග කාලය තුළ විශාල මැදිහත් වීමක් කරලා තියෙනවා මේ අලිමිනිස් ගැටුම විසඳීම සඳහා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ ගැටලුවට නිශ්චිත විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙවි කියලා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතිතුමනි, ගැටලුව තියෙන්නේ ඔබතුමාලා කලින් මේ වගේ විශාල සිතියම් ඇති කරගෙන මේ සම්බන්ධ ඔබතුමාලා ගාව විද්‍යාත්මක විසඳුමක් තියෙනවා කියලා පෙන්නගෙන දැන් ඔබතුමාගේ ප්‍රකාශයෙන් තේන්නේ දැන් තමයි ඔබතුමාලා මේ සම්බන්ධව කටයුතු කරමින් හඳුනා ගනිමින් ඉන්නවා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. හැබැයි දැන් මෙතුක් කාලයක් තිබිච්ච අර අලි වැඩි ටික ලබා දෙනීමවත් ක්‍රමවත්ව සිද්ධ වෙන්නේ නැහැ. දැන් ජනතාවට ඒකවත් හරියට දැන් මේ ඔබතුමාලගේ මේක කොයි කාලෙකින්ද දන්නේ නැහැ. එතකන් අර අලි වැඩි දීපු පරණ ක්‍රමේවත් ඒකවත් ක්‍රියාත්මක කරන්න කියන ගමන් මම හිතන්නේ ඔබතුමාගේම උත්තරයේදීම තිබුණා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කරපු නිලධාරීන් 5000ක් මං හිතන්නේ මේනකොට ඔබතුමාලගේ දෙපාර්තමේන්තුව නියුක්ත කරගෙන තියෙනවා. ඒතකොට ඒ අය කලින් රාජකාරී කරපු ස්ථාන වලින් බැහැරව විශාල දුර ප්‍රමාණයක බැහැරව තමයි දැන් අද රාජකාරී කරන්න වෙලා තියෙන්නේ. එයාලට වැටුපට අමතරව දැන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් දවස් දෛනික රුපියල් 250ක් විතර දීමනාවක් තමයි ලබා දෙනවා කියන්නේ. ඒ 250ෙන් පෙට්‍රල් බෝතලයක්වත් අද ගහගන්න බැරිලා තියෙන යකටි රාජකාරී කරන ස්ථානේ තමන් පදිංචි ස්ථානේ ඉඳලා අලිවැට ආරක්ෂා කරන්න යනවා. ඒ ස්ථානටත් තව විශාල දුරක් එයාලට යන්න වෙනවා. ජීවිත ආරක්ෂා පිළිබඳ ගැටලුවක් තියෙනවා මේ අයට. ඒ ගමන් බිමන් කරන්නේ අලි ග්‍රහණයේ තියෙන ස්ථානවල ගැවසෙන ස්ථාන හරහා. ඒ නිසා මේ ලබා දෙන මුදල ප්‍රමාණවත් නැහැ කියන කාරණේ වගේම එයාලට මේ සඳහා අවශ්‍ය කරන අනිකුත් පහසුකම් ටික ලබා දීමේ වැඩපිළිවෙළක් ඔබතුමා සකස් කරන්න සූදානම්ද කියන එක දැනගන්න
කැමතියි. ගොමස්ති මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන ඔය අලි වෙඩි සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් ටික අපට ඉදිරිපත් කරන්න. එහෙම අක්‍රමිකතා හරි ප්‍රමාණවත් නොවන විදිහේ සැපයුම් තියෙනවා නම් අපි ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න සූදානම්. ඒ වගේම මේ සේවක ප්‍රශ්න සම්බන්ධයෙන් අපි දෛනිකව මැදිහත් වෙමින් ඉන්නවා. ඔය කියන අඩුපාඩු ටික අපි මේ වන විටත් ඒ ශේෂ්ත්‍රයේ සේවකයන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපි ඒ සඳහා ඉක්මන් විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 4 ගරු අබුබකර ආදම්බාව මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ගැසීමට. ප්‍රශ්න අංක 5 ගරු දේවානන්ද සුරවීර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ගැසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අසනවා.
ගරු විෂය භාර අමාත්‍යතුමියෙන් උත්තරය ලබා දෙනවා. පළවෙනි ප්‍රශ්නය, බස්නාහිර පළාත් තුළ රජයේ පාසල්වල අනිවාර්ය අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කිරීමට අදාළව 2025 දෙසැම්බර් වන විට පාසල් කමිටු පිහිටුවා ඇත. බස්නාහිර පළාත් තුළ ඇති පාසල් සංඛ්‍යාව 1344ක්, පාසල් කමිටු පිහිටුවා ඇති සංඛ්‍යාව 1217ක්, පාසල් කමිටු පිහිටුවා නොමැති සංඛ්‍යාව 127ක්. පාසල් කමිටු පිහිටුවා නොමැති පාසල්හි එම කමිටු පිහිටුවීමට අවශ්‍ය කටයුතු පළාත් කලාප කොට්ටාෂ මට්ටමින් සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත යොමු කර ඇත. ඊට අදාළ ක්‍රියාමාර්ග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මගින් සිදු කර ඇත. දෙකට පිළිතුර ඔව්. 2025 වර්ෂයේ පාසල් නොවන දරුවන් සංඛ්‍යාව 5-3 සඳහන් ආකාරයෙන් හඳුනාගෙන ඇත. තුන්වෙනි ප්‍රශ්නය පිළිතුර, හඳුනාගෙන ඇති පාසල් නොවන ළමුණු සංඛ්‍යාව 2024 711ක්, 2025 885ක්. පාසලට ඇතුළත් කරන ලද ළමයින් සංඛ්‍යාව ගැහණු දරුවන් 280ක්, පිරිමි දරුවන් 290ක්, 2025 ගැහණු දරුවන් 384ක්, පිරිමි දරුවන් 393ක්. අධ්‍යාපන අවස්ථාවට යොමු කර නොවූ සංඛ්‍යාව ගැහණු දරුවන් 10ක්, 2024 පිරිමි දරුවන් 18ක්, 2025 ගැහණු දරුවන් 11ක් සහ පිරිමි දරුවන් 23ක්. පාසල් හැරගිය සිසුන් නැවත පාසල් ගත කරන ලද සංඛ්‍යාව, පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව 2024 597ක්, 2025 301ක්, නැවත පාසල් ගත කරන ලද ළමයින් සංඛ්‍යාව 2024 309ක්, 2025 210ක්, පාසල් ඇතුළත් නොකරන ලද ළමයින් සංඛ්‍යාව 2024 47ක්, 2025 91ක්. ආ කොටස 1 හඳුනාගෙන ඇත. 2 පිළිතුර, බස්නාහිර පළාත තුළ සෑම කලාපයකටම තක්සේරු කමිටුවක් පිහිටුවා ඇත. 2022 යලේරක් 33 චක්‍රලේක යනුව ගුරු භවතුන් සහ විදුහල්පතිතුමන් මගින් යොමු කරන ලද සිසුන් අදාළ කලාපයේ තක්සේරු කමිටුව මගින් තක්සේරු කරනු ලැබේ. මෙම තක්සේරු කමිටුවේ සංයුතිය වන්නේ කලාපීය විශේෂ අධ්‍යාපන විෂය අධ්‍යක්ෂක, කලාපීය ප්‍රාථමික අධ්‍යාපන විෂය අධ්‍යක්ෂ, ප්‍රාථමික ගුරු උපදේශක, සම්පත්දායක විශේෂ අධ්‍යාපන විශේෂ අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ ගුරුවරේ. ඒකේ තුන්වෙනි කොටස, මේ සම්බන්ධයෙන් ඍජු සංඛ්‍යාත්මක ඇගැයීමක් දැක්විය නොහැක. 4 පිළිතුර, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා හා විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා අධ්‍යාපන පහසුකම් සැලසීම ඇතුළු සියලු ළමයින් සඳහා අන්තර්කරන අධ්‍යාපන ලබා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ 2020/37 2021/12 දිනති විශේෂ අධ්‍යාපන චක්‍රලේඛය අනුව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යටතේ සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් සහාය ඇතුව හඳුනාගෙන එම දරුවන්ට වයස අවුරුදු 3 සම්පූර්ණ වීමට පෙර කලාප අධ්‍යාපන කාර්යාලයේ ලියාපදිංචි කිරීමට කටයුතු කරන අතර වයස අවුරුදු 4 පාසල් විශේෂ අධ්‍යාපන ඒකකයේ වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. විශේෂ මෙම උපදේශ සංග්‍රහය පිළිබඳව පළාත් හා කලාප නිලධාරීන් විදුහල්පතිවරයන් අංශ ප්‍රධානීන් දුර්භවතුන් දැනුවත් කිරීම හා ඒ අනුව විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය කිරීම. අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 2022/33 හා 2022/9 දිනති අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදේ සංග්‍රහය අනුව කලාපීය තක්සේරු කරන කමිටු පිහිටුවා ඒ අනුව කටයුතු කිරීම. අන්තර්කරන අධ්‍යාපනයක් කරා විශේෂ අධ්‍යාපන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය 1-2 පිළිබඳ සියලු පළාත් විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුල් කිරීම හා විශේෂ අවස්ථා සහිත ළමයින්ගේ අධ්‍යාපන සංවර්ධනය කිරීම සහ අන්තර්කරණය කිරීම, විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා හඳුනා ගැනීම සහ අධ්‍යාපනික මැදිහත්වීම පිළිබඳව උපදෙස් සංග්‍රහය හඳුන්වා දීම සහ විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීම. ඊළඟ කරුණ, ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබඳ ජාතික ආයතන පිහිටුවීම සහ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් තක්සේරු කිරීම, වෘත්තීය පුහුණු ලබා දීම, ගුරු පුහුණු
පුහුණුව දෙමව්පියන් දැනුවත් කිරීම සිදු කිරීම. ජාතික පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක සඳහා ඉගෙනුම් උපකරණ සැපයීම. පළාත් මට්ටමින් හඳුනාගත් පාසල් සිසුන් සඳහා ඇස් කණ්ණාඩි සහ සවන්හල් ලබා දීම. උපකෘත විශේෂ පාසල්වල අධ්‍යාපන සංවර්ධනය සඳහා 2024-28 දරන අධ්‍යාපන චක්‍රලේඛ නිකුත් කර ඇති අතර එමගින් උපකෘත විශේෂ පාසල්වල ගුණාත්මක අධ්‍යාපනය සංවර්ධනය සඳහා උපදෙස් ලබා දී ඇත. උපකෘත විශේෂ පාසල් හා විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල් අධීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර එමගින් සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කරන ලදී. 2025-01 විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සිසුන්ගේ ඉගෙනීම් ක්‍රියාවලිය හා ඇගේම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් නිකුත් කරන ලබන විභාග පහසුකම් සැලසීමේ චක්‍රලේඛ සහ උපදෙස් සංග්‍රහය සකසා මුද්‍රණය සඳහා යොමු කර ඇත. සෑම වසරකම විශේෂ අධ්‍යාපන දරුවන් ගුරුවරුන් සඳහා සංඥා හා බ්‍රේල් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් හඳුනා ගැනීම සහ අධ්‍යාපනික මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රාථමික ගුරු උපදේශකවරුන් හා ගුරු භවතුන් පුහුණු කිරීමේ කටයුතු සිදු කිරීම. 5 වෙනි ප්‍රශ්නය, පාසල් අධ්‍යයනය හැර යන දරුවන් යළි පාසල් ගත කිරීම සඳහා නියමිත වැඩපිළිවෙලක් ඇත. 6 පිළිතුර, අංක 1963-30 අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අනිවාර්ය අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කිරීම යටතේ පාසල් පැමිණවීමේ කමිටු සහ අධීක්ෂණ කමිටු මගින් අධ්‍යාපනය හැර යන දරුවන් යළි පාසල් ගත කිරීම සඳහා කටයුතු කරනු ලබයි. පාසල් කමිටු මගින් තම පාසල් පෝෂක ප්‍රදේශයේ සිටින පාසල් නොවන ළමයින් හඳුනා ගැනීම කළ යුතුය. ඒ අනුව ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දෙමින් පාසලට ඇතුළත් කිරීමට පියවර ගත යුතුය. එසේම අධීක්ෂණ කමිටු සමාජිකයන් විසින් හඳුනා ගන්නා ළමයින්ද කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිර්දේශයෙන් පාසල් වලට ඇතුළත් කිරීම සිදු කරනු ලබයි. පරිවාස හා ළමාරක්ෂක නිලධාරී හෝ වෙනයම් කවරෙකු විසින් පාසල් නොවන ළමයෙකු හඳුනාගතහොත් අනිවාර්ය අධ්‍යාපන නියෝග යටතේ අධීක්ෂණ කමිටු සභාපති වන කොට්ටාෂ අධ්‍යාපන අධ්‍යක්ෂකට යොමු කළ යුතු අතර ඔහු ඇය අනිවාර්යෙන් පාසලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබයි. යම් හේකින් සාක්ෂර හැකියාව නොමැති නම් ඔහු ඇය පළමුව නොවිධිමත් අධ්‍යාපන සාක්ෂර පාඨමාලාවට යොමු කළ යුතු අතර ඔවුන් සාක්ෂරතාව අත්පත් කරගන්නා කාල සීමා තුළ පාසල් අධ්‍යාපනයට ඇතුළත් කරන ලබයි. අවසන් ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, නියෝජ්‍ය ඇමතිතුමා වෙත ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නේ, මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සඳහා දරුවන් සඳහා වර්තමාන අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට ඔබතුමන්ලා ගන්න ක්‍රියාමාර්ග සහ පසුගිය සමයන් තුළ පාසල් පද්ධතිය නැවත වට්ටපු පාසල් පද්ධතිය නැවත නගා සිටවීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇගයීමක් තියෙනවා. නමුත් ගරු නියෝජ්‍ය ඇමතිතුමනි, අපි මට දැනෙන විදිහට මේ අහන ප්‍රශ්නේ සහ ඔබතුමා දෙන උත්තර අතර මේක මෙහෙමම සාර්ථක නැහැ කියන හැඟීම තමයි මට තියෙන්නේ. විශේෂයෙන්ම මගේ පළවෙනි ප්‍රශ්නේ, අනිවාර්ය අධ්‍යාපන නියෝග ක්‍රියාත්මක කිරීම යටතේ ඔව් පාසල් සංවර්ධන කමිටු ගොඩනගලා තියෙනවා, ඒකට අධීක්ෂණ කමිටු ගොඩනගලා තියෙනවා, පැහැදිලි. හැබැයි මේ සියල්ල, يعني අඩුමතරමේ පාසල් කමිටුවක් මාසයකට දෙපාරක්වත් කඳවන්න ඕන. ඒ කමිටුව ඇතුලේ සාකච්ඡා වෙන්න ඕන පළවෙනි දවසේ එන්නේ නැති ළමයා, දෙවෙනි දවසේ එන්නේ නැති ළමයා, තුන්වෙනි දවසේ ආපු නැති ළමයි පිළිබඳව විශේෂ වාර්තාවක්. හැබැයි මම දන්නවා මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ තමයි ඒ අදාළ කලාප ඇතුලේ අදාළ දිස්ත්‍රික්කය ඇතුලේ තොරතුරු කඩිමුඩිය හොයන්න ගත්තේ. මේ දීලා තියෙන තොරතුරු සත්‍ය ලෙස සත්‍යයම පිළිගැනීමට අමාරුයි. මොකද ඒ තරම් බරපතල විදිහට ළමයි පාසල් හැර යනවා 5000. හැබැයි අනිවාර්ය අධ්‍යාපන නියෝග පනත 1997
ඔබතුමාගේ ප්‍රශ්නය.
එනිසා මේ සක්‍රිය කර ගැනීම සඳහා මේ හානිය අවම කර ගැනීම සඳහා මේ ඔබතුමාලා ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය මාත්‍තුමා.
ගරු මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම මේ සඳහා පසුගිය කාලයේ ඔබතුමා කියන පරිදි යම් අවධානයේ අඩුවීමක් තිබුණා කියලා අමාත්‍යාංශය පිළිගන්නවා. ඒ වෙනුවෙන් තමයි විශේෂයෙන්ම දැන් මෑත කාලීන මේ වැඩපිළිවෙල සකස් කළ තියෙන්නේ. අපි දින ලද පිළිතුර තියෙන බස්නාහිර පළාත් සභාවේ පාසල් 1144කින් 1217කම මේ කමිටු දැන් මේ වෙනකොට පිහිටවල තියෙනවා. ඒවා පසුවිපරම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි හිතන්නේ ඉදිරියට මේ කරුණු අනිවාර්යෙන් නිවැරදි කරගන්න ඔබතුමා ඉතාම වැදගත් ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය යොමු කළ තියෙන්නේ. එනිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂම දිහත් වීම යටතේ මේ සම්බන්ධයෙන් පසුවිපරම් ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි ප්‍රශ්නය ගරු නියෝජ්‍යමත්තුමා, 1997 මේ අනිවාර්ය අධ්‍යාපන නියෝග පනත ක්‍රියාත්මක කිරීම සඳහාම අධ්‍යාපන අමාත්‍යාංශය තුළේ විශේෂ ඒකකයක් ආරම්භ කරනවා, නොවිධිමත් අධ්‍යාපන ඒකකයි. හැබැයි 1000 මේක ආරම්භ කරපු දවසේ සිට පසුගිය සමයන්හි මේක ස්වයං මරණයකට මේ ඒකකයේ පත් කරලා තිබුණේ. එනිසා අද දවසෙත් ඒක ඒ ඒකකයේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් නැහැ. ඒ නිසා මේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ සක්‍රිය කිරීම සඳහා අමාත්‍යාංශයේ විදිහට වර්තමානයේ අරගෙන ඇති ක්‍රියාමාර්ග මොකක්ද කියලා මම දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය මාත්‍තුමා,
විශේෂයෙන්ම මේ දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න තමයි මේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ පිහිටවල තිබුණේ. ඔබතුමා සඳහන් කර පරිදිම යම් ප්‍රමාණයකට මෙහි කටයුතු අකර්මණ්‍ය වෙලා අඩපණ වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට දැන් අපි ඇත්තටම සාකච්ඡා කරගෙන යනවා මේ ඒකක ඉතා වැදගත් ඒකකයක්. මේ තුලින් තමයි මේ දරුව පිළිබඳව හොයලා බලන්නේ සහ උරුමු නැවත පාසල්ගත කිරීමට අදාළ කටයුතු කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මෙම ඒකකයන් ශක්තිමත් කරන්න සහ ඒකකයේ අභිලාෂයන් පණ ගන්වන්න අමාත්‍යාංශය හැටියට අපි මැදිහත් වෙනවා.
ප්‍රශ්න අංක 6, ගරු ස්ටෙෆිනි ෆෙනැන්ඩෝ මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහන ප්‍රශ්නේ
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්නය 1, මාබෝල පාතිමාපාර ක්‍රීඩාංගණයට ඇත් ඉඩම කොටස් තුනකින් නගර සභා ප්‍රතිපාදන යටතේ ඉමිලදීගෙන ඇත. ඒ අනුව ඔප්පු අංක 787 2007 ජනවාරි 17 වෙනිදා මිලදීගෙන තියෙනවා. ඔප්පු අංක 788 2007 ජනවාරි 17 වෙනි දිනම මිලදීගෙන තියෙනවා. ඔප්පු අංක 1640 2012 පෙබරවාරි 2 දින මිලදීගෙන තියෙනවා. රෝමන් 2, ඉඩම සඳහා නගර සභාව සතු ඔප්පු 90 ඉඩමේ මුල් අයිතිකරු ජෝසප් එමලියන් සමරසිංහ නැමැත්තෙක් වන අතර ඔහු නගර සභාවේ සභාපතිවරයෙක් වශයෙන් කටයුතු කර නොමැති බව ලේඛන අනුව සනාථ වෙනවා. රෝමන් 3, අදාළ නොවේ. A1, ෆාතිමා පාර ක්‍රීඩා පිටිරැත් ඉඩම් ඔප්පුවල මිල්ලගහ කුඹුර සහ මිදෙල්ලගහ කුඹුර නැමැති ඉඩම ලෙස සඳහන් ව ඇති අතර ෆාතිමා පාර ක්‍රීඩා පිටි ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කරන ලද නගර සභාව සතු නීත්‍යානුකූල ඔප්පු සහිත වගුරු නොවන ඉඩමකි. නමුත් ගරු කතානායකතුමනි, මේ ඔප්පුවල තියෙන්නේ මිල්ලගහ කුඹුර සහ මිදෙල්ලගහ කුඹුර කියන නිසා මිලදී ගැනීමට පෙර කුඹුරක් හෝ වගුරු බිමක් හැටියට තිබුණද කියන ප්‍රශ්නය තියෙනවා. රෝමන් 2, ඔප්පු අංක 787 2007 ජනවාරි 17 වෙනි දින රුපියල් 42,75,000 මුදලකට මිලදීගෙන ඇත. ඔප්පු අංක 788 එදිනම රුපියල් 5,25,000 මුදලකට මිලදීගෙන ඇත. ඔප්පු අංක 1640 2012 පෙබරවාරි 2 දින රුපියල් 52,20,000 මුදලකට මිලදීගෙන ඇත. මේ අනුව ක්‍රීඩා පිටිය සතු ඉඩම් කොටස් 3 මිලදී ගැනීම සඳහා රුපියල් 1,20,000 මුදලක් වැය කර ඇත. රෝමන් 3, එම මිලදී ගැනීම එම ඉඩම් ඔප්පු මගින් මිලදීගෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ නීත්‍යානුකූලව ඔප්පු ලියාපදිංචි කර ඇති බැවින් මිලදී ගැනීම නීත්‍යානුකූල වේ. කලින් සඳහන් කළ අංක ඒ අදාළ දිනවල මිලදීගෙන තියෙනවා. රෝමන් 4, නීත්‍යනුකූලව අදාළ මිලදී ගැනීම සිදු කර ඇති බැවින් එවැනි අවස්ථාවක් පැන නැගී නැත ඈ අදාළ නොවේ.
මගේ මන්ත්‍රීතුමා
මගේ පළවෙනි ප්‍රශ්නය මෙම ඉඩම් ජනතා බදු මුදලින් මිලදීගත් ඉඩම් එතකොට මෙම ඉඩම් මිලදී ගැනීමේදී මෙම හිටපු සභාපතිවරයා මේ ඉඩම් පිළිබඳව පත්තිරු පරීක්ෂා කිරීමක් සොයා බලා ඇති බව ඔබතුමා දන්නේද?
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කතානායකතුමනි, එබඳු පරීක්ෂණයක් කළාද නොකළාද යන්න පිළිබඳව තොරතුරු සඳහන් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඉඩමක් මිලදී ගැනීමේ ක්‍රමවේදයේදී අදාළ පත්තිරු පරීක්ෂා කර බලා තමයි මිලදී ගන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අදාළ පත්තිරු පරීක්ෂා කිරීමකින් පසුව මේ මිලදී ගැනීම සිදු කරන්නට ඇති කියන කාරණේ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවැනි ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, මෙම ක්‍රීඩා පිටිය ඔබතුමා දන්නා කොටස් තුනකින් සමන්විත එකක්. එතකොට මේ කොටස් තුන කොටස් දෙකක මම දන්නා පරිදි එම කොටස් දෙකක ඔප්පු තියෙනවා. හැබැයි ලියාපදිංචි කර නොමැත. ඒකේ තුන්වැනි කොටස ඒකේ රූට් 3යි පර්චස් 38ක කොටසක්. ඒකේ මම දැනගැනීමේ හැටියට මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒක ගත්තා. හැබැයි ඒකේ ඔප්පුවක්වත් නැහැ, ලියාපදිංචි කරලවත් නැහැ. මේ ගැන පැහැදිලි විමර්ශනයක් කරලා මේ පිළිබඳව සොයා බලා මේ වගේම තමයි මේ සභාව තුළ ඉඩම් පරිහරණය ඒ හිටපු සභාපතිවරු ඉදදී ඉඩම් විශාල ප්‍රමාණයක් එහෙ මෙහෙ අත ගිහිලා තියෙනවා. එතකොට මේ ගැන පැහැදිලි විමර්ශනයක් කරලා මේ ගැන සොයා බලන්නයි කියලා මම ඔබතුමාන් ඉල්ලා තිනවා. මේ ගැන ඔබතුමා දන්නවද, එහෙම නැත්නම් මේ ගැන විමර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක තමයි මගෙන් අහන්න තියෙන්නේ.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, සභාව සතුව පවතින ලිපිලේඛන අනුව මේ ඉඩම් කොටස් තුනම නීත්‍යානුකූලව ලියාපදිංචි කරලා තියෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයට යම් ගැටලුවක් පවතිනවා නම් ඒ පිළිබඳව අපි විධිමත් විමර්ශනයක් පැවැත්වීම සඳහා කටයුතු කරන්න පුළුවන්.
ප්‍රශ්න අංක 7, ගරු සුගත් වසන්තද සිල්වා මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමීගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු සුගත් වසන්ත සිල්ලා මන්ත්‍රීතුමා සන ප්‍රශ්නයට පිළිතුර, ආයක ලංකාවේ ආබාධිත දරුවන් අතරින් වයස 3-5-4 දරුවන් සම්බන්ධව මේ ප්‍රශ්නේ මතු කරන්නේ. මේ සම්බන්ධව සංඛ්‍යා ලේඛන මේ වෙනට අමාත්‍යාංශය සතුව නොමැති අතර මෙම තොරතුරු ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් පවතී. ආ දෙක පිළිතුර, මේ සම්බන්ධ මේ වෙනට දත්ත අමාත්‍යාංශය සතු නොවන අතර ඉදිරියේදී සිදු කිරීමට නියමිත පෙරපාසල් සංගණනයේදී පෙරපාසල්වල අධ්‍යාපන ලැබන ආබාධ සහිත සියලු දරුවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට නියමිතයි. ප්‍රශ්නාංක 3, මහන්නේ මේ දරුවන්ගේ මුල්ලමාවි සංවර්ධන සඳහා සමාන හා සාධාරණ අවස්ථා ලබා දීමට වැඩපිළිවෙලක් තියෙනවද කියන එක. පෙරපාසල් ප්‍රමිති හඳුන්වා දීම මගින් අන්තර්කරන වටපිටාවක් පෙරපාසල තුළ නිර්මාණය වීමට සලසා ඇත. ප්‍රශ්නාංක 4, අඩුවාදම්ලාභී පවුල් ඒකකවල ආබාධිත දරුවන් පෙරපාසල් වලට යොමු කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමයි තුමා ගැටළු යොමු කරන්නේ. පෙරපාසල් දරුවන් සඳහා උදෑසන ආහාරය ලබා දීම වැඩසටහන හරහා පොදුවේ අඩුවාදම්ලාභී පවුල් ඒකකවල දරුවන් පෙරපාසල් අධ්‍යාපනයට යොමු වීම ප්‍රවණතාව වැඩි වී ඇත. ප්‍රශ්නාංක 5, පිළිතුර, මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රමිතිමාලා මගින් පෙරපාසල්වල ඉගෙනුම ලබන ආබාධිත දරුවන් සඳහා පහසුකම් සැලසීම සිදු කළ යුතු බවට මඟ පෙන්වීම සිදු කර ඇත. ඊළඟට ප්‍රශ්නාංක 6, ඒ සේවා සහ පහසුකම් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ මතු කරන්නේ. මුල්ලමාවි සංවර්ධන මධ්‍යස්ථානයේ සඳහා වන ප්‍රමිති යටතේ 5 දර්ශක හඳුන්වා දී ඇත. ශ්‍රේෂ්ඨ 1, භෞතික පරිසරය. ආබාධ සහිත ළමුන්ට ප්‍රවේශ වීමට හා සියලු දෙනා සමග එක්ව සෙල්ලම් කිරීමට හැකි අන්තර්කරණ ස්ථාන ගොඩනැගීම. ආබාධ සහිත දරුවන් ඇතුළු සියලුම ළමයින්ට මුල්ලමාවි සංවර්ධන මධ්‍යස්ථානයේ ගොඩනැගිලි විත ප්‍රවේශ වීමට හැකි විය යුතුය. තුන්වෙනි කොටස මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ගෘහස්ථ පරිසරය චිත්තාකර්ෂණීය ලෙස සකස් කර ඇති අතර ආබාධ සහිත ළමුන් ඇතුළු සියලුම ළමින් සඳහා ගැලපෙන අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ප්‍රමාණ සංඛ්‍යාවකින් සමන්විය යුතුය. එහි ආබාධ සහිත ළමයින්ට භාවිතා කළ හැකි ක්‍රීඩා උපකරණ තිබිය යුතුය. ඒ භෞතික පරිසර යටතේ ඊළඟ ශ්‍රේෂ්ඨය හතර ඉගෙනුම් පරිසර යටතේ ළමයින්ගේ සංවර්ධනය හා ඉගෙනුම තක්සේරු කිරීමේදී විවිධ අර්ථවත් ක්‍රම නිරීක්ෂණ වැඩගොනු පිරිසුම් ලැයිස්තු සංස්කෘතික වශයෙන් අදාළ ප්‍රමිතිගත ඇගයුම් ක්‍රම භාවිතා කරනු ලැබේ. ප්‍රශ්නාංක හත පිළිතුර පෙරපාසල් සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධව මෙම අමාත්‍යාංශයේ චක්‍රලේඛ නිකුත් කර නොමැති අතර පළාත් පෙරපාසල් ලේකක අධිකාරී විසින් එක් එක් පළාතට අදාළව එම කාර්ය සිදු කරනු ලබයි. ඔබ දන්නවා පෙරපාසල් විෂය සම්බන්ධයෙන් වැඩිපුර බලතල 13 වෙනි සංශෝධනය හරහා පළාත් වලට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒ අනුව ගොඩනගපු පෙරපාසල් ලේකක සහ අධිකාරී තියෙනවා. ඒ අනුව ප්‍රත්‍යක්ෂයට අදාළව ඒ තොරතුරු සම්බන්ධයෙන් පළස් සභාව විදිහට මැදිහත් වෙනවා. ප්‍රශ්නාංක 8 ඒ ප්‍රශ්නේ ගන්න පෙරපාසල් ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් ආබාධ දරුවන් සමග ක්‍රියාත්මක කිරීමට අදාළව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධයෙන් තමයි මතු කරන්නේ. පෙරපාසල් ගුරු පුහුණු විෂයමාලාවේ අධ්‍යයන පැය 50ක් ආබාධ සහිත දරුවන් සමග කටයුතු කිරීම වෙනුවෙන් හඳුන්වා දීම. අවදානමට ලක්විය හැකි දරුවන් හැසිරවීම සඳහා පෙරපාසල් ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමට පුහුණු වැඩසටහන් පැවැත්වීමට මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ 2026 වාර්ෂික ක්‍රියාකාරී සැලසුම ඇතුළත් කිරීම. කොටිස මාබාධ සහිත දරුවන් හැසිරවීම සම්බන්ධයෙන් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා අත්පොතක් නිර්මාණය කිරීම. ආ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමා අවංකව ලබා දීපු පිළිතුර ගැන සෑහීමකට පත් වෙනවා. හැබැයි මේ පිළිතුර තුළ ගැබ්වෙන එක කාරණයක් තමයි සාමාන්‍ය අධ්‍යාපනයට වඩා මුල්ලමාවිය අධ්‍යාපනයේදී මේ විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා තියෙන ආබාධ සහිත දුවා දරුවන් පිළිබඳ ලොකු අවධානයක් නැහැ කියන එක. අපි විශ්වාස කරන දේ තමයි ළමයෙක් නම් ආබාධිත වුණත් නැතත් අපි ළමයෙක් විදිහට තමයි සලකන්නේ. එවුන් තමයි අපේ අනාගතේ බාරගන්නේ. ඒ නිසා මම විශ්වාස කරන දේ තමයි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, ඉතා මුල් කාලීනවම ආබාධ සහිත දරුවාව ඒ දරුවාගේ ආබාධිත බව අඳුනාගෙන සංවර්ධනය කරන්න පටන් ගත්තොත් මං හිතන්නේ ඉතා ඉහළ ඵලදායිත්වයෙන් යුක්ත පුරවැසියෙක් බිහි කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා මං අහන්න කැමතියි මේ සෞඛ්‍යාංශත් එක්ක, රෝහල් එක්ක, MOH කන්තෝරුත් එක්ක එකතු වෙලා මේ ආබාධ සහිත දරුවන් සහ ඔහුගේ ස්වභාවය සහ ඒ ආබාධිත භවයේ ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් සහිතව අඳුනා ගැනීමක් තුළින් මේ පෙරපාසල් අධ්‍යාපනයට යොමු කිරීමේ හැකියාව සහ අවශ්‍යතාවය ජාතික වශයෙන් අපි පිළිගන්නවා. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙලක් සඳහා අනිවාර්යයෙන්ම විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. මේ විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය නම් ඔබතුමා කිව්වා වගේම ඉතා හොඳ ඉහළ ගණයේ දත්ත පද්ධතියක් ගොනුවක් ඔබාමාත්‍යංශය සතුව තියෙන්න ඕන. මේ ගොනුව, මේ දත්ත පද්ධතිය සම්පාදනය සඳහා ඔබාමාත්‍යංශය විසින් ගන්නව පියවර දැනගන්න සතුටුයි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම ඩිජිටල් කරන ව්‍යාපෘතිය හරහා දැනටමත් සියලුම අමාත්‍යංශවල ඒ අමාත්‍යංශයට අදාළ දත්ත පද්ධති ගොඩනැගෙමින් පවතිනවා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයටත් ගිය වසරේ සහ මේ වසරේ මුදල් ප්‍රතිපාදන ලැබිලා තියෙන මේ දත්ත පද්ධතිය ගොඩනගන්නට. මේ වෙනකොට බොහෝ දුරට අපි ඩිජිටල් කටයුතු අමාත්‍යංශත් එක්ක සම්බන්ධ වෙලා දත්ත පද්ධතිය වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. මේ වසර අවසන් වෙන පිට තරම මේ දත්ත පද්ධතිය අපිට ගොඩනගන්නට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම මේ වෙනකොටත් අමාත්‍යංශ විදිහට සිදු කරමින් පවතිනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, අපි දැක්කා පෞගිය අයවැය ලේඛන දෙක තුළම ස්නායු ආබාධිත සහ බුද්ධිමය වර්ධන වුණතා තියෙන දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ගරු ජනාධිපතිවරයා මේ ආබාධ සහිත දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරා. ඒකම පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීමටත් ඔවුන්ව ආකර්ෂණය කිරීමටත් විශේෂ දීමනාවක් ලබා දුන්නා රුපියල් 5000ක මාසිකව. මේ වගේ දීමනා හරහා අපි බලාපොරොත්තු වෙන දේ තමයි ආබාධ සහිත දරුවන් පොදු අධ්‍යාපන ධාරාව ඔස්සේ ඉහළට ගේන එක. මේ වගේ වැඩපිළිවෙලක් සහිතව මුල් ළමාවිය දරුවන් ආබාධ සහිත දරුවන් මේ පාසල්වලට එකතු කර ගැනීමේ අවශ්‍යතාවය අපි පිළිගනිමින්ම ජාතික ළමා ප්‍රඥප්තිය තුළ කොයි වගේ අවස්ථාවක් කොයි වගේ ගැඹුරු තැනක් මේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන අවුරුදු 3-5 අතර ආබාධ සහිත දරුවන්ට ඔබ අමාත්‍යංශය විසින් දීලා තියෙනවද කියන එක දැනගන්න සතුටු වෙන අතරම විශ්වාස කරන දේ තමයි මුල් ළමාවිය මේ පාසල් පද්ධතිය තුළ අනිවාර්යයෙන්ම අන්තර්කරණීය අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන විදියට ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ සකස් විය යුතුයි කියන එක මම මතු කරන සතුටුයි. මේ ප්‍රඥප්තියන් සහ මේ ප්‍රතිපත්තිය තුළ මේ ආබාධ සහිත දරුවන්ට මුල් ළමාවියේ සිටින දරුවන්ට කොයි වගේ අවස්ථාවක් කොයි වගේ ඉඩ ප්‍රමාණයක් සහ සාධාරණ අවස්ථාවක් නිරූපණය වෙනවද කියන එක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔබේ ස්තුතිය ප්‍රශ්නේ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගිලා තිබුණේ නැහැ. මුල් ළමාවි සංවර්ධනය සම්බන්ධ 2008 ජාතික ප්‍රතිපත්තියක් තිබුණාට පෙර පාසල් අධ්‍යාපනය කියන විෂය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගිලා තිබුණේ නැහැ. මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ කාන්තා සලමාගටුතුමා අමාත්‍යාංශය එත් එක්කම ජාතික අධ්‍යාපන ආයතන මේ ආයතන සියල්ලම එකතු වෙලා ජාතික පෙර පාසල් ප්‍රතිපත්තියක් ගොඩනගන්නට අවශ්‍ය කටයුතු අවසන් අධීරයේ තියෙන්නේ. ඒ තුළ අපි ස්ට්‍රැටජිස් 6ක් යටතේ, උපාය මාර්ග 6ක් යටතේ මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය ගොඩනගන්නට අපි අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන තියෙනවා. ඒකේ පළවෙනි ස්ට්‍රැටජික විදිහට අපි නම් කරලා තියෙන්නේ ඉක්විටබල් ඇක්සෙස් ටු ප්‍රී ස්කූල් එඩියුකේෂන්. මේ රටේ සියලුම දරුවන්ට සමාජ තත්ත්වයන්, ආර්ථික තත්ත්වයන් සහ ආබාධිතද නිරාබාධිත කියන කිසි දෙයක් නොසලකා පෙර පාසල් අධ්‍යාපනයට ඇතුළත් වීමට සුදුසු පරිසරයක් ගොඩනගනක තමයි අපි පළවෙනි ප්‍රතිපත්තිමය කාරණේ විදිහට අපි මේ ජාතික පෙර පාසල් ප්‍රතිපත්තිය ඇතුළේ අපි හඳුන්ලා දීලා තියෙන්නේ. එතකොට ඒ සඳහා අපි පියවර අරගෙනමින් ඉන්නවා. ඒත් එක්කම 2026-30 මුල් ළමාවි සංවර්ධන පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් අපි ගොඩනගලා තියෙනවා. අවුරුදු 5ක ක්‍රියාකාරී සැලැස්මක්. මේ තුළත් සියලුම ආයතන කාන්තාසා ළමාගඩිතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය මේ සියලු අමාත්‍යංශ එකතු වෙලා මේ රටේ සියලුම දරුවන්ට මුල් ළමාවි අධ්‍යාපනය සම්බන්ධ සමාන ප්‍රවේශයක් දෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනගන්නට අවශ්‍ය කටයුතු මේ වෙනකොට සූදානම් කරමින් පවතිනවා.